ගරු හේෂා විතානගේ මැත්තුමා ගරු පුනර්ජනීය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, දෙදස් විස්සවන විට ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය තුළ අපේක්ෂිත ඉල්ලුම උපරිම ධාරතාව පීක් ඩිමාන්් වශයෙන් සඳහන්වා 377 මෙගවෝට් ලෙසත්, බලශක්ති ඉල්ලුම එනර්ජි ඩිමාන් ගිගාවෝට් පැය 16,646ක් ලෙසත් පුරෝකථනය කළ තිය. එම ඉල්ලුම සපරා ගැනීම වැළැක්වීම සඳහා ගන්නා වූ පියවර ඔබ විමසා තිබෙනවා. ඒ පිළිබඳව අපි පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඉක්මනින් ඒ සම්බන්ධව දැනුම් දෙන්නම්. 2018 තාප විදුලි බලාගාර මෙගෝට් 24 බැගින් 4ක් මොන්රාගල, පල්ලෙකැලේ, හොරණ සහ හබරණ. 2018 මෙගෝට් 100ක බාජ් මවුන්ටඩ් තාප විදුලි බලාගාරය දකුණු පළාතේ, කියන්නේ මේක පාවෙන නැවක් වැනි බාජ් එකක් කියලා කියනවා, ඒ පාවෙන විදුලි බලාගාර. පුනර්ජනනීය විදුලි බලාගාර 4ක් සැරසුම් කළ තියෙනවා. මෙගවෝට් 15ක් වූ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, මෙගවෝට් 5ක් වූ ජෛව ස්කන්ධ විදුලි බලාගාර, වහලේ මත සවිකරන සූර්ය බලාගාරවලින් මෙගවෝට් 25ක්, ඊට වැඩියෙන් ඇත්තටම දැන් මේ අවුරුද්ද දැන්ටමත් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙගවෝට් 10ක් බැගින් වූ බලාගාර 2ක් චුන්නාකම්මල ඉදිවෙමින් පවතිනවා. 2019 තාප විදුලි බලාගාර විදිහට මෙගවෝට් 35 ගෑස් ටර්බයින් බලාගාර 2යි, මෙගවෝට් 300 ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක වන දිත්ව චක්‍රීය විදුලි බලාගාරයේ කෙරවල පිටිය. දැන් මේ බලාගාරය පිළිබඳ අපේ වගකීම් අපි ඉවර කරත් ටෙන්ඩකරුවන් අතර දැන් නඩු තිබෙනවා, ඒක නිසා යම් ප්‍රමාදයක් තියෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලාගාර හැටියට මෙගවෝට් 122ක උමාඔය ජල විදුලි බලාගාරය, මෙගවෝට් 10 බැගින් වූ බලාගාර 5ක්, ත්‍රිකුණාමලයේ, කිලිනොච්චිය, නුවරඑළිය, මේ ඔක්කොම සුළං බලාගාර. මෙගවෝට් 70ක් අපි බලාපොරොත්තු ලබන අවුරුද්දේ වහලේ මත සවිකරන සූර්ය බලාගාර, නමුත් අපිට පේන හැටියට වඩා වැඩි ලක්ෂයකට යන්න පුළුවන්. ඒ වගේම වාලච්චේන සහ වවුනතිව්වල අපි ටෙන්ඩර් මගින් ලබා දීපු සූර්ය බලාගාර 2ක් මෙගවෝට් 10 බැගින්, ඒවා දැන් ඉදිවෙනවා. මෙගවෝට් 15 බැගින් වූ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, මෙගවෝට් 5ක ජෛව ස්කන්ධ විදුලි බලාගාර, මෙගවෝට් 1 බැගින් වූ බලාගාර 36ක් සඳහා අපි ටෙන්ඩර් මගින් අවසර දුන්නා, ඒවා ඉදිවෙලා අවසන් වන ලබන අවුරුද්දේ. ඒ වගේම මෙගවෝට් 35ක ගෑස් ටර්බයින් බලාගාරයක් ලබන වසරේ ඉදිවෙනවා. පුනර්ජනනීය විදුලි බලාගාර හැටියට අපි බලාපොරොත්තු වෙනවා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ මෙගවෝට් 35ක්, තල්පිටිකල ජල විදුලි බලාගාරයේ මෙගවෝට් 15ක්, ඒ වගේම ඉතා වැදගත්ම බලාගාරයක් මන්නාරම සුළං බල උද්‍යානය මෙගවෝට් 100ක්, ඉතාම සාර්ථක වුණා ටෙන්ඩර් කටයුතු. මෙගවෝට් 1 බැගින් වූ බලාගාර 90 සියලුම වැඩකටයුතු ලබන වසරේ අවසන් වේ කියලා 2020 වසරේ අවසන් වේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙගවෝට් 15 බැගින් වූ වහලේ මත සවිකරන බලාගාර බලාපොරොත්තු වෙනවා. මෙගවෝට් 15ක් කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර, මෙගවෝට් 5ක් ජෛව ස්කන්ධ බලාගාර. 2021 මෙගවෝට් 300ක බැගින් ක්‍රියාත්මක වන LNG බලාගාරයක් අපි බලාපොරොත්තු වෙනවා දකුණු පළාත ආශ්‍රිතව ඇති කරන්න. ඒ වගේම පුනර්ජනනීය බලාගාර හැටියට මෙගවෝට් 50ක් ඇතිමලේ මොන්රාගල සුළං බල උද්‍යානය, එය පසුව තවත් අපි 50ක් එකතු කරනවා. ඊට අමතරව මෙගවෝට් 100ක් සූර්ය පියැසි, මෙගවෝට් 170ක් පුනරින් සුළං බල උද්‍යානය, මෙගවෝට් 50ක් මන්නාරම සුළං බල උද්‍යානය, මෙගවෝට් 10ක් කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, මෙගවෝට් 5ක් ජෛව ස්කන්ධ. 2022 වසර වන විට මෙගවෝට් 30ක් මොරගොල්ල, මෙගවෝට් 20ක් සීතාවක ජල විදුලි බලාගාරය, මෙගවෝට් 20ක් ගින්ගක ජල විදුලි බලාගාරය, ඒ වගේම සූර්ය පියැසි වහලේ මත සවිකරන ඒකකවලින් මෙගවෝට් 20ක්, මන්නාරම ඊළඟ මෙගවෝට් 50, ඒ වගේ මෙගවෝට් 10ක කුඩා පරිමාණ ජල විදුලි බලාගාර සහ මෙගවෝට් 5ක් ජෛව ස්කන්ධ විදුලි බලාගාර ඇති වෙනවා. 2023 වසර වන විට තාප විදුලි බලාගාරවලින් මෙගවෝට් 300ක් අපි බලාපොරොත්තු වෙනවා ගල් අඟුරු බලාගාරයක්. දැන් සංශෝධිත ජනන සැලැස්ම අනුව ගල් අඟුරු බලාගාරයක් සඳහා අපිට අවසර ලැබිලා තිබෙනවා. ඒ බලාගාරය ඉදිවෙනවා. ඒ වගේම මෙගවෝට් 500ක් බැගින් වන ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක වන LNG දිත්ව චක්‍රීය විදුලි බලාගාරයක් කෙළවර පිටියේ ඉදිවෙනවා. ඒ වගේම පුනර්ජන විදුලි බලාගාර මෙගවෝට් 50 සුළං බලයෙන්, මෙගවෝට් 20ක් සූර්ය බලය, මෙගවෝට් 60ක් මන්නාරම සුළං බල උද්‍යානය, මෙගවෝට් 5ක් ජෛව ස්කන්ධ, මෙගවෝට් 10ක් උඩා පරිමාණ වශයෙන් ඉදිවෙනවා. ඒ වගේම 2024 තාප විදුලි බලාගාර මෙගවෝට් 300ක් ගල් අඟුරු මගින් අපි නිෂ්පාදනය කරන බලාපොරොත්තු වෙනවා, මෙගවෝට් 500ක් ස්වභාවික වායුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුළං බලයෙන් මෙගවෝට් 50ක්, සූර්ය පියසු මගින් මෙගවෝට් 20ක්, කොකාවිල් සුළං විදුලි බලාගාරය මෙගවෝට් 50ක්, කුඩා පරිමාණ ජල විදුලි බලාගාර මෙගවෝට් 10ක් සහ ජෛව ස්කන්ධ මෙගවෝට් 5ක් බලාපොරොත්තු වෙනවා. දෙදාස් විසිපහය තාප විදුලි බලාගාර වශයෙන් අපි මෙගවට් තුන්සියක ගල්ලංගුරු තාප විදුලි බලාගාරයක් ඉදි වෙනවා. ඒ වගේම පුනර්ජන විදුලි බලාගාර වශයෙන් මෙගවට් 20ක පොම්ප බලාගාරය පම්ප් ස්ටෝරේජ් ඇති වෙනවා. ඒ වගේම මෙගවට් 35ක් සූර්ය බලය, මෙගවට් 50ක් සුළං විදුලි බලය, මෙගවට් 30ක් යාපනය සුළං විදුලි බලාගාරය, මෙගවට් 10ක් කුඩා පරිමාණ විදුලි බලාගාර, මෙගවට් 5ක් ජෛවස්කන්ධ. දැන් මේ ආකාරයට අපි මේ බලාගාර සැරසුම් කළ තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මේවා මෙහෙම කිව්වත් ඒවා ඒ නිසි ලෙස නිසි දිනට ඉදිවීම පිළිබඳ ප්‍රශ්න තිබෙන බව අපි පිළිගන්නවා. ඔබතුමා වටිනා ප්‍රශ්නයක් අහලා තියෙනවා, හදිසි නියඟ තත්ත්වයකට මුහුණ දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සතුව වැඩි පෙළලක් තිබෙනවද කියලා. ගරු මන්ත්‍රීතුමනි, ඒ නියඟයක් පමණක් නෙමෙයි, අධික වියලි කාලගුණ තත්ත්වයක්, ඒ වගේම ප්‍රධාන විදුලි බලාගාරයක් ඇන හිටියොත්, එහෙම නැත්නම් යෝජිත ප්‍රධාන විදුලි බලාගාර ඉදිවීම ප්‍රමාද වුණොත්, ඒ වගේම විදුලි ඉල්ලීම අනපේක්ෂිත වැඩි වුණොත්, මේ කියන තත්ත්ව හතර පිළිබඳවම අපේ දිගු කාලීන ජන සැලැස්මෙන් පුරෝකථනය කළ තියෙනවා. මේ තත්ත්වයන් වලට අවශ්‍ය වුණොත් එහෙම හදිසි තාප බලාගාර මිලදී ගැනීම, හදිසි මිලදී ගැනීම හරහා තාප බලයෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් මෙගොට් 150ක් අපි අපේක්ෂා කරනවා එවැනි අවස්ථාවක. මේවා කලින් කාලේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට වගකීමෙන් කියන්න පුළුවන්, කවුරු කිව්වත් සමහරකව 2015 විදුලි පද්ධතිය කඩන් වැටෙනවා කියලා, සමහරකව 2016 කඩන් වැටෙනවා කියලා, 17 කඩන් වැටෙනවා කිව්වා, 18 කඩන් වැටෙනවා කිව්වා. විදුලි බල පද්ධතිය කඩා වැටෙන්නේ නැතුව ඉදිරියට පවත්වාගෙන යන අවශ්‍ය කරන සැලසුම අපිට තිබෙනවා. දුෂ්කරතා මැද්දේ අපි ඒක ක්‍රියාත්මක කරනවා.
මොහොතදී
කරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම දැන් දීර්ඝ උත්තරයක් ලබා දුන්නා ගරු ඇමතුමාට, ස්තුතිවන්ත වෙනවා. මම දැනගන්න කැමතියි දැන් ඔබතුමා විස්තරයක් වුව, මට නම් මතක තියාගන්න බැරි තරමේ විස්තරයක් කිව්වා, මේ කියන බලාගාර ප්‍රමාණය ඇත්තටම හැදෙනවද? එහෙම හැදෙනවා නම් අපිට ඔය කියන විදිහට තාපය, දැන් මම දන්නවා මම නියෝජනයකට ඇඹිලිපිටියේ කොට්ටාසේ තාප විදුලි බලාගාරය තුන යුනිට් එක රුපියල් 70ක් 60ක් දීලි වෙලා ඔබතුමාලා තාමත් ගන්නෝ පද්ධතියට එකතු කරන මේ වගේ විශාල මුදලක් දීලා තාප මේ විදුලි බලාගාර වලින් පුජ්‍යලික විදුලි බලාගාර වලින් අරගන්න තත්ත්වෙ තියෙද්දි මේ කියපු ලේඛනයට අනුව ඇත්තටම බලාගාර ඉදිනවද කියලා අපි කොහොමවත් දන්නේ නැහැ. මාධ්‍ය තුලින් දැනගන්නේ නැහැ. ඔබතුමා දැන් කියපු එක විතරයි මේක ඇත්තටම යථාර්ථයක් බවට පත් වෙනවද කියලා ඔබතුමාගේ ස්ථිර වශයෙන් අමාත්‍යවරු ඉදිරියේ දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, දැන් අපි සැලැස්මක් අනුව වැඩ කරගෙන යද්දී අපිට ඒ සැලැස්මේ තියෙන සියලුම විදුලි බලාගාර ඒ දිනවලටම ඉදිවෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි සාම්පූර්ණ විදුලි බලාගාරය අපේ සැලැස්මේ තිබුණා වසර 10ක් ඉෂ්ට වුණේ නැහැ. අපේ රජයේ බලයටපත් වෙලා මාස 8ක් ඇතුළත අපි විශේෂයෙන් මහන්සි වෙලා ඒක ටෙන්ඩර් කරන්න තියෙන අවස්ථාවේදී රජයේ ප්‍රතිපත්තියක් අනුව එම බලාගාරය නතර කරා. ඒක නිසා කරගන්න බැරි වුණා. දැන් ඒ වගේම අපි තවත් මහා පරිමාණ තාප බලාගාරයක් මෙගවට් 300ක් කෙළවර පිටියේ ටෙන්ඩර් කළා. අපි අපේක්ෂා කළේ මේ වෙනකොට ටෙන්ඩර් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරලා බලාගාර ඉදිකිරීම ආරම්භ වෙයි කියලා. නමුත් අවසනාවකට ඒ ජයග්‍රාහකයා සහ අනෙක් අය අතර නඩු කියන තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා මේ ටෙන්ඩරේ අයිතිය වෙනුවෙන්. ඉතින් මේවා රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වයන්. නමුත් ඔබතුමාට මම වගකීමෙන් කියන්න කැමතියි, බොහෝ බලාගාර නියමිත ඉලක්ක වලට ඉදිවෙනවා. විශේෂයෙන්ම වේගයෙන්ම අද ලෝකයේ ඉදිරියට යන්නේ පුනර්ජනනීය බලශක්තිය. පහුගිය කාලේ මුළු ලෝකෙම බැලුවත් වැඩිම ප්‍රමාණයක් බලාගාර ඉදිවිලා තියෙන පුනර්ජනනීය බලශක්තිය සුළං බලය, සූර්ය බලය. දැන් අපේ රටේ සූර්ය බලය සම්බන්ධ ලොකු දියුණුවක් ඇති වෙලා තියෙනවා. 2015 පස්සේ මෙගවට් 180කට ආසන්න ප්‍රමාණයක් සූර්ය බලය අපේ පද්ධතියට, මෙගවට් 150කට ආසන්න ප්‍රමාණයක් සූර්ය බලය අපේ පද්ධතියට එකතු වෙලා තියෙනවා. සූර්ය බල සංග්‍රාමය හරහා විතරක් මෙගවට් 100ක් එකතු වෙලා තියෙනවා. ඒ අපේ එතෙන්දී නම් සූර්ය බලය සම්බන්ධව නම් අපි පුරෝකථනය කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් එකතු වෙලා තියෙනවා. නමුත් විවිධ ගැටලු, පරිසරය පිළිබඳ ගැටලු, ඒ වගේම දේශපාලනික කාරණා, ඒ වගේම ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ ඇතිවන ගැටලු, මහජනතාවගේ විරෝධතා, මේ ඔක්කොම බලපානවා මේ බලාගාර ඉදි කරද්දී. ඉතින් ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන් ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය තුල පවා අපි රටට විදුලිය සැපයීම තහවුරු කරන්න පුළුවන් තත්ත්වයකින්.
නැයි ඔව් දෙවෙනි ප්‍රශ්නේ කරුවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මම කෙටි ප්‍රශ්නයක් අහන්නේ. දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ රත්නපුර මැතිවන්න කොට්ටාසේ අවට පුංචි වතුර මේවකක් දැක්කත් මේ විදුලි බලාගාරයක් ගහන කොහෙවත් ඉතුරු වෙලා නැහැ. විශේෂයෙන්ම දේශපාලනඥයෝ මේ හැම එකම අයිතිකාරයෝ. ඉතින් මම අහනවා මේකේ නියාමනයක් තියෙනවද ගරු ඇමතුමනි? අවු වෙන තැනක ප්‍රාදේශ සභාව සෙට් කරගත්තා වැඩේ කරා. ඉතින් මම හිතනවා මේක එච්චර සුදුසු නෑ. සුදුසු තැන්වල සමහර මෙගවොට් 1-2 හැම තැනම හැදෙනවා. ඉතින් මේක ඒ ජන ජීවිතයට සමහරලාට බලපෑම් වෙනවා. මේක නියාමනයක් කරනවද විදුලි මණ්ඩලයෙන්? ගරු ඇමතුමාගේ ඒක ගැනත් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, අලුතෙන් නම් කිසිම කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා ප්‍රායෝගිකව අවසර දෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ජන මොකද දැන් ඉතුරු වෙලා තියෙන්නේ පරිසර සංවේදී අමාරු ව්‍යාපෘති කරනවන. පහසුවෙන් කරන්න පුළුවන් ඵලදායී ව්‍යාපෘති හැම එකක්ම වගේ එවන් 90%ක් විතරම දැන් කෙරලා අවසන්. ඒතොර ඕනම සංවර්ධන ව්‍යාපෘතියක පරිසරයට යම් අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. නමුත් අමතක කරන්න නරකයි, අපේ රටේ විදුලි පද්ධතියට මෙගවට් 300කට වඩා ජලවිදුලිය ලබා දෙන්න මේ කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර ඉවහල් වුණා. ඒ නිසා කුඩා ජලවිදුලි බලාගාර නරකයි කියලා දෙයක් නැහැ. හැබැයි දැන් ඉතුරු වෙලා තියෙන අමාරු ස්ථානවල මේ බලාගාර ඇති කළොත් පරිසර දූෂණ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබතුමා කියන ගිතාම හරි ඔබතුමායි ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරයා හැටියට ගොඩක් අවස්ථාවල අපිට කරුණු කියලා තියෙනවා. ඒ සංවේදී වෙලා ඒ කරුණු දක්වලා තියෙනවා. ඒ නිසා මේ රත්නපුරයේ තියෙන ඒ සංවේදීතාවයක් සහිත පරිසරයට අහිතකර එකම බලාගාරයක්වත් අලුතෙන් අපි ඉදිකරන්න දෙන්නේ නැහැ.
දැන් බොහොම ස්තුතියි ගරු රංජිත් සොයිසමැතිතුමා.
නෑ
ඒගොල්ලෝ ඇමතිතුමා
ගොල්ලන්ගේ
වට හිමි. ඔව් ගරු නානක්කාර මැතිතුමා,
මේ විදුලි බලාගාර ඉදිකිරීම ගැන ඔබතුමා දීර්ඝ විස්තරයක් කළා, ස්තුතියි. මේවායේ සමාජ පිරිවැය ගැන ඔබතුමා කිව්වා, මේවායින් ඇතිවෙන්නා වූ අපහසුතාවයන් හා සමාජ ගැටලු තියෙනවා. ඒ සමාජ පිරිවැයක් තියෙනවා මේකේ. ඒවා පිළිබඳව වාර්තාවක් සකස් කළා. ඒ විදුලි බලාගාරයේ යටතේ සිදුවෙන ඒ පිළිබඳ ගැටලු වලට විසඳුම් වලට ඔබතුමන්ලාගේ අමාත්‍යාංශය කටයුතු කරනවාද? නොරිච්චෝලේ දූවිලියා අලු පියාසර කර ගොස් විශාල බිම් ප්‍රමාණයක් ඒවාට අටවී තිබීමත් එක්කලා මිනිස්සුන්ට ඇතිවී තිබෙන හානි ගැන වන්දිගෙවීමේ ක්‍රමයක්වත් තමුන්නාසේලා සූදානම් කරනවාද? කුරුගඟේ 4 වෙනි විදුලි බලාගාරයත් ගහන්න හදාද්දී මිනිස්සුන්ට නාන්න වතුර ටිකක්වත් කුරුගඟේ පාල නැති වෙන තත්ත්වයක තිබෙන බව අපි විරෝධයක් පාලා ඔබතුමන්ට කියා තිබෙනවා. ඒ ගැන ඔබතුමන්ගේ තීන්දුවක් අපට දෙනවා.
ගරු හැමතිතුමා,
ගරු කතානායකතුමනි, නොරොච්චෝලේ ගල්ලංගොල් විදුලි බලාගාරය පිළිබඳ විශාල විවේචන තිබුණා. නොරොච්චෝලේ ගල්ලංගොල් විදුලි බලාගාරයේ නිසා පරිසරයට හානිවන ක්‍රම කීපයක් තිබෙනවා. එයින් ප්‍රධානම ප්‍රශ්නය වශයෙන් අපි අඳුනගත්තේ ගල්ලංගුරු වල තිබෙන කුඩා අංශු ඩස්ට් එක. ගල්ලංගුරු වල තියෙන කළුපාට ඩස්ට් එක විශාල විදිහට සුළඟත් එක පැතිරලා ගියා. ඒ වගේම දහනය කිරීමෙන් පසු අලු, ඒකේ කියනවා ෆ්ලයි ඇෂ් කියලා, ඉහලින් නිකුත් වන අලු, මේවා පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මේවා අත වශයෙන්ම මේ සමාජයට යන්නට හේතු වුණේ බලාගාරයේ අලු සහ ගල්ලංගුරු ගබඩා කර ඇති ප්‍රදේශයේ වටා ආවරණ තාප්පයක් ඉදිකිරීමට සැලසුමක් තිබුණා. මේක ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවුණේ ගරු මන්ත්‍රීතුමා. දැන් අපි දැන් මාස 2කට කලින් මුල්ගල් තියලා අතිවිශාල රුපියල් කෝටි 150කට වඩා මුදලක් වියදම් කරලා නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ අලු සහ ගල්ලංගුරු සුළඟේ බලපෑමෙන් පරිසරයට විහිදී යෑම 100%ක්ම වළක්වන්නා වූ හතර පැත්තටම, ඒ කියන්නේ මේ බලාගාරයේ භූමියේ හතර පැත්තටම ආවරණය කරන මීටර 15ක් උස තාපයක් ඉදිකරන්න වැඩ පටන් ගත්තා. අපි විශ්වාස කරනවා මාස 9කින් විතර මේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ නොරොච්චෝලේ තිබෙන මතු පිටින් මතු වෙලා තිබෙන ප්‍රශ්න විසඳෙනවා. ඒ වගේම කුරුගඟ සම්බන්ධව ඔබතුමා විටින් විට සඳහන් කරලා තිබෙනවා. ඒ කුරුගඟේ තියෙන ඒ අවසාන අදීරයේ තියෙන පරිසරක සංවේදීතාවය පිළිබඳ අපේ අවධානය යොමු කරලා තිබෙනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරිය කියන අපේ යටතේ තිබෙන ආයතනය මේ පිළිබඳව ගවේෂණය කරලා පරිසරයට හානිකර සමාජ පිරිවැය මේ කියන්නේ අපි ලබන ලාභයට වඩා වෙන පාඩුව වැඩි නම් ඒ බලාගාර ඉදිරියට ඉදි නොකරන්නට අපි අදහස් කළා තියෙනවා.
දැන් බොහොමිට ගරු රංජිත් සොයිසමැතිතුමා
මම අහනවා ගරු කතා
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික අමාත්‍යතුමා ඇසීමට ගරු ඇමතිතුමා පැහැදිලි කිරීම හුඟක් තිබුණා. ඔබතුමා කැමතිද ජාතික වැදගත්කම නිසා විජේතුංග මැතිතුමා
නෑ අතර පස් පාරක් අපි වගේ කුතන්ට කිව්වා දේශපාලඥයෝ මේක යට ඉන්නේ.
ඊළඟ
මේ වෙනකොට කුරුවංග විනාශ වෙලා ඉවරයි.
ඒක පොඩ්ඩක් පැහැදිලි
කරන්න. මාළු වර්ග සතුන් වර්ග
ප්‍රශ්නේ
සියල්ලක්ම නායම් පටන් අරන් තියෙනවා තාමත් මේ ව්‍යාපාරය යනවා
අවශ්‍ය වෙන එකක් ගරු මන්තුමා එවැනි ගරු අග්‍රාමාත්‍යතුමා දෙන්න අවස්ථාව
නබේනි
පැහැදිලි කරලා ඉතින් පස්සේ ඔව්
නමේනි ප්‍රශ්න සති දෙකක් ඉල්ලනවා
නේ ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු රාජ්‍ය පරිපාලන කාර්යභාරය මැතිතුමා ගෙසීමට
අමහනා ගරු කතානායකතුමනි
ගරු
ඔව් අමතුමා
කතානායකතුමනි මේ ප්‍රශ්නේම ඇහුවා ඉස්සෙල්ල හැබැයි
නෑ මේකම නෙමෙයි ඇහුවේ ඔව් ඔබතුමාගේ වෙන ප්‍රශ්නයක් මම ඇහුවේ නමුත් ඔබතුමාගෙන් මට දැනගන්න නිශ්චිතව අවශ්‍ය වෙන්නේ අයන්නේ තුන්වෙනි කොටසයි ආයන්නේ පළවෙනි කොටසයි
අයන්නේ තුන්වෙනි කොටස බදු හෝ කුලී ගෙවන්න මෙත ආයන්නේ තුන්වෙනි කොටස වාහන තුනකී අංක ආයන්නේ පළවෙනි කොටස පුජ්ජලික ලේකම් 1යි සම්බන්ධීකරණ ලේකම් 2යි මාධ්‍ය ලේකම් 1යි මහජන සම්බන්ධතාවලදාරි 1යි පුජ්ජලික සහකාර 1යි කළමනාකරණ සහකාර 5යි කාර්යාල කාර්ය සහායක 2යි රියදුරු ආරක්ෂක රථයේ රියදුරු සමග 3යි
ගෞරවන්තුමා
අරු කතානායකතුමනි මා දැනගන්න කැමැති ඔබතුමා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ කියන අමාත්‍ය ධූරයත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරයත් කියලා අමාත්‍ය ධූර දෙකක් දරනවා මා දැනගන්න කැමැති ඔබතුමා මේ අමාත්‍ය ධූර දෙකට කාර්ය මණ්ඩල දෙකක් පවත්ව කර යනවද නැත්නම් එකක්ද පවත්ව කර යන්නේ
මුලදී තිබ්බේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ වෙනින්ම නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශ වෙනින්ම ඒ දෙක වෙනින්ම තියදී කාර්ය මණ්ඩල දෙකක් තිබ්බා දැන් අමාත්‍ය අත්‍යාංශ දෙකම එක අමාත්‍යාංශයක් කරලා තියෙනවා එක කාර්ය මණ්ඩලෙ දැන්
ඉන්නේ කතානායක දෙවියන්
හොඳයි බොතුටි ගරු චමින්ද විජේසිරි
දෙවියන් අතුරු ප්‍රශ්නේ කතානායකතුමා
දෙවියන්
අතුරු ප්‍රශ්න මම
අහන්න
ඔව් ගරු අමතුමනි මම දැනගන්න කැමති මේ පොලිස් ආරක්ෂක සහායකයින් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා මම මේක කල්තැමියෝජය කරේට ගෙනාවහමත් නියෝජ්‍ය අමතුමා පොරොන්දු වුණා මීට මාස එකමාරකට කලින් සතියක් ඇතුළත කරනවා කියලා. නමුත් දැන් තවම ඒ වැඩ කටයුතු සිද්ධ වෙලා නැහැ. මොකද්ද මේ තිබෙන ප්‍රමාදය? කවද්ද ඔබතුමාලා ඒ කටයුතු නිම කරන්නේ?
ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ අරන් කැබිනට් පත්‍රිකාවකුත් මම ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. දේ අවශ්‍ය කටයුතු ටික දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතා ඉක්මනින් ඒගොල්ලන්ව පොලිස් සේවයට බඳවා ගන්න කටයුතු කරනවා.
හොඳයි බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු පළාත් සභා පරත්පාලන මැතිතුමා
මහාන ගරු කතානායක
රාජා මැතිතුමිය
ගරු කතානායකතුමනි ඌව පළාත් ප්‍රධාන ලේකම් විසින් ඉවහල් ඇති තොරතුරු 95 පරිදි වාර්තා කරමි අයන්නේ එක ඔව් ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SINB AGKI 2017-02 හා 2017-04-20 දිනැති විමර්ශන වාර්තාව ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ පළාත් පාලන ආයතන මගින් පාසල් පොත් බෙදා හැරීම සම්බන්ධයෙන් අනාවරණය කර ඇති ඡේද අංක 6A1 සිට 3 දක්වා කරුණු එමනු මංක එක මගින් දක්වලා තියෙන මේ වාර්තාව. හා හොඳයි. ඊළඟ එමනුම අංක 1 තියෙන්නේ මේ අවල තියෙන වාර්තාවේ අනාවරණ තමයි අංක 1 මගින් තියෙන්නේ මම ඒක කියවන්න. පළාත් පාලන ආයතන මගින් පාසල් පොත් බෙදා හැරීම බදුල්ලා හා මොනරාගඩ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් මිලදීගෙන බෙදා හරින ලද පෙර පාසල් පොත් බෑග් සම්බන්ධයෙන් මොනරාගඩ හා බදුල්ල විගණන උපකාර්යාල විසින් UVP MGB MOP PA 05 15 24 හා UVP BD IE CLG 2016-67 විගණන විමසුම මගින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණයන්ට අමතරව පහත සඳහන් අනාවරණයන් කරනු ලැබේ. අනාවරණයන් 1. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් විසින් තම බල ප්‍රදේශවල පෙර පාසල් දරුවන් හට බෙදා දීම සඳහා තම සභා අරමුදලින් පාසල් බෑග් 13,338ක් රුපියල් 30,59,987ක් වැය කර මිලදීගෙන ඇති අතර එම බෑග් බෙදා දීම සඳහා පැවති උත්සවය වෙනුවෙන් රුපියල් 11,13,121ක මුදලක් වැය කර තිබුණි. ඒ මුදල වැය කරපු ආකාරය මෙහිම ඇමුණුම් අංක 3 සඳහන් වෙනවා. ඊළඟට දෙක තවද 2015-2016 වර්ෂවලදී මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10ක් විසින් තම බල ප්‍රදේශය තුළ පෙර පාසල් දරුවන් හට බෙදා දීම සඳහා AA ප්‍රාදේශීය සභා අරමුදලින් පාසල් බෑග් 9,007ක් රුපියල් 19,47,500ක් වැය කර මිලදීගෙන තිබූ අතර එම බෑග් බෙදා දීම සඳහා පැවති උත්සවය වෙනුවෙන් රුපියල් 4,22,473ක මුදලක් AA සභා අරමුදල් වලින් දරා තිබුණි. ඒ දරපු ප්‍රමාණය ඇමුණුම් අංක 4 තියෙනවා. ඊළඟ කාරණේ අනාවරණය මොනරාගල හා බදුල්ල විග්‍රහණ උපකාරයාල විසින් UVP MGB මෝපෝ ආ 5/15/24 හා UVP BDIE CLG 2016/67 විග්‍රහණ විමසුම මගින් ඉහත මිලදී ගැනීම සම්බන්ධයෙන් නිරීක්ෂණයන් දක්වලා තියෙනවා. ඒ නිරීක්ෂණයන් ටික මේ ඇමුණුම් අංක 2 තියෙනවා. ඊළඟට නිරීක්ෂණයන් ගැන කතා කරනකොට ඒක දෙවෙනි ප්‍රශ්නෙට අදාළ වෙන්නේ. ඔව් ඉහත සඳහන් අනාවරණයන්ට අදාළව A1 සිට 4 දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන් ඇමුණුම් අංක 2 මගින් දක්වා ඇත. දෙවෙනි උත්තරේ ඒක. එතකොට තුන්වෙනි උත්තරේ අදාළ නොවේ. ඇමුණුම් අංක 2. හරි. ඇමුණුම් අංක 2 සඳහන් වෙන්නේ ඉහත අනාවරණයන්ට අනුව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන් සඳහා බෑග් මිලදී ගැනීම සඳහා 2015-16 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන විසින් එකතුව 30,59,175ක් රුපියල් 30,59,175ක් දරා තිබුණු අතර එම පෙර පාසල් බෑග් බෙදා දීමේ උත්සවය හා සංග්‍රහ කටයුතු වෙනුවෙන් එකතුව 11,60,867ක් වියදමක් දරා තිබුණි. ඒ අනුව පාසල් බෑග් වියදමට සාපේක්ෂව උත්සව සංග්‍රහ වියදම සඳහා 138% වියදමක් උත්සව හා සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරා ඇති බව නිරීක්ෂණය කරනු ලැබේ. ඊළඟ එක දෙවැනි නිරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන් සඳහා බෑග් මිලදී ගැනීම සඳහා එකතුව රුපියල් 19,47,500ක් දරා තිබුණු අතර එම බෑග් බෙදා දීමේ උත්සවය හා සංග්‍රහ කටයුතු වෙනුවෙන් එකතුව රුපියල් 4,27,473ක වියදමක් දරා තිබුණි. ඒ අනුව පාසල් බෑග් මිලදී ගැනීමේ වියදමට සාපේක්ෂව උත්සව සංග්‍රහ වියදම සඳහා 22% වියදමක් උත්සව හා සංග්‍රහය සඳහා දරා ඇති බව නිරීක්ෂණය වේ. ඊළඟට තුන්වෙනි නිරීක්ෂණය බදුල්ල දිස්ත්‍රික්කයේ හා මොනරාගල පළාත් පාලන ආයතන 28 පාසල් බෑග් සඳහා වියදම හා එම බෑග් බෙදා දීම සඳහා උත්සව වියදම සැසඳීමේදී බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් බෑග් සඳහා රුපියල් 137,500ක්ද උත්සවය සඳහා 199,800ක්ද දරා තිබුණේ. ඒ අනුව 145% උත්සව වියදමක් දැරීමක් නිරීක්ෂණය කරනු ලැබේ. එතකොට නිරීක්ෂණ ඒ කාරණා ටික තමයි. හොඳයි අහන්න මන්ත්‍රීතුමා.
මේ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතුමේ හැටියට ගොතිය රාජ්‍ය ඇමතුමේ හැටියට මේ විගණන විමසුම මා ස්තුතියෙන්වද ගරු කතානායකතුමනි ඔබතුමා නිසා තමයි මේක සිදු වෙන්නේ. අද දිනය තුළ අවුරුදු ගණනාවක් තිස්සේ මේක සභාගත වුණා. ඉන් තව බොහෝ දෙයක් කියන්න තියෙන නිසා මම කාලය ගත්තා. ගරු කතානායකතුමනි මේ පෙර පාසල් යන්නේ පුංචි අපේ දරුවෝ. ඉතින් මේ දරුවන්ට බෑග් ලබා දීම වෙනුවෙන් බෑග් වලට වඩා වටිනාකමක් දරලා තියෙනවා සංග්‍රහ වියදම් සහ ඒ උත්සව වියදම් සඳහා. ඔබතුමීට 145ක වියදමක් දරලා තියෙනවා. ඒතකොට මේක විගණන ලක්වීම සඳහා වෙලා තියෙනවා. මේ 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 දෙවන්ත අපරාධයේ සිද්ධ වෙලා තියෙන සඳහා මේ වෙනකොට ඌව පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශය මේ කටයුතු කරපු ප්‍රධාන ඇමතිවරයාට මේ සඳහා මේ අධිභාරයට ලක් වෙලා මේ මුදල් අය කරගන්න හරි මේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කටයුතු කිරීමට ඔබට හෝ මේ වර්තමාන රජයට හැකියාවක් තිබේද?
මන්ත්‍රීතුමා මේ මේ කාරණය මේ වෙනකොට රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පරීක්ෂාවට ලක් කරන කාරණයක්. ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාවට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්.
නියෝජ්‍ය කතානායකතුමනි එතුමිය හොඳ මාවතක් හැදුවා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට. මේක ගිණුම් කාරක සභාවට භාජනය වුණා. ගිණුම් කාරක සභාවේ තුල මේක ආශ්‍රයජනක පිළිතුරක් ලැබුණේ ගරු කතානායකතුමනි. මම ඒකට සම්බන්ධ වුණා. මම නියෝජිතයෙක් නෙවෙයි. මේක චිවනේ හොරාගේ අම්මගෙන් පේනහනවා වගේ වැඩක් උනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමා වෙන්න. මේ කාරණයේදී පළාත් පාලන ඇමතිවරයාට ප්‍රාදේශීය සභා පනත අනුව යම් ඝනදිනුවක් සම්බන්ධව අධිභාරයකට ලක් වෙලා තිබුණා නම් ඒ අධිභාරය නොසලකා හැරීමේ බලය විශේෂ භාර ඇමතිවරයා සතුව තියෙනවා. හැබැයි මේ ගිණුම් කාරක සභාවට සම්බන්ධ වෙච්ච ඌව පළාතේ ඒ රාජ්‍ය නිලධාරී දීපු පිළිතුර තමයි අම කලින් සඳහන් කරපු ඒ අධිභාරයට ලක් වෙලා තියෙන එක අයින් කරන්නට කතු. නමුත් ගරු කතානායකතුමනි ඒක අධිභාරයට ලක් වෙලා නැහැ. අධිභාරය ලක් කිරීම සඳහා තීන්දුවක් ගැනීම තියෙන විගණනාධිපතිතුමා සතුව. හැබැයි විගණන දෙපාර්තමේන්තුවේ ඉන්නේ නිලධාරීන් අතර සහභාගී වෙලා තියෙද්දිත් අර අධිභාරය කියන කාර්යය සඳහන් කියන කාර්යය මේක පන්නලා ගියා. මගේ ප්‍රශ්නය මට වැටහෙන්නේ මම යෝජනා කරනවා මේ කටයුත්ත මහා මූල්‍ය වංචාව මේ මූල්‍ය වංචාව වසා ගැනීම වෙනුවෙන් ගිණුම් කාරක සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ මේ නිලධාරී කාගේ හෝ බලපෑමට යටත්ව මේකට මේ කටයුත්ත යට ගැස්සව මොකද මේවට අපි අල්ලස්සා දූෂණයකටත් අපේ පාර්ලිමේන්තුවට හතර දෙනෙක් කියලා දැම්මා. මේ කාගේ හෝ රජයේ ඉහළ කාගේ හෝ බලපෑමක් අනුව මේක නවත්තලා තියෙනවා කියන කාරණේම යෝජනා කරන ඔබතුමා පිළිගන්නවද?
මම ඒ යෝජනාව ගැන මම දන්නේ නැහැ. මේක මේ වෙනකොට රාජ්‍ය ගිණුම් කාරක සභාවට ලක් වෙච්ච කාරණයක්. අපි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒ ගැන හොයලා බලන්න පුළුවන් මන්ත්‍රීතුමා.
ඔබතුමාත් ඒ ගිණුම් කාරක සභාව දැනුවත් කියන්නේ එහෙම හරිනේ. ඔව්. 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 ගරු විජේසිරි මැතිතුමා.
මේක යොමු වුණා. මේක මේ යොමු වීම තුළ එතන ආශ්‍රයජනක සිදුවීම තමයි ගරු කතානායකතුමනි. දැන් සාමාන්‍යයෙන් පළාත් පාලන ඇමතිවරයාට බලයේ තියෙනවා යම් අධිභාරයක් තිබුණොත් ඒක නොසලකා හරින්න. හැබැයි මේක අධිභාරයට ලක් වෙලා නැහැ. අයි මේක අධිභාරය ලක් කරන්න බෑ ගරු කතානායකතුමනි. මේක ප්‍රධාන ඇමතිවරයා විසින්ම එතුමාගේ උපදේශ පත්‍රිකාව සහ උපදේශ මාලාව අනුව සිද්ධ වෙන වංචාවක්. එතකොට ඔහුම මේක හොරකම් කරන්න කියලා ඔහුම මේක නොසලකා හරිනවා කියන එක සදාචාර සම්පන්න නැහැ, නීතිගරුකවත් නැහැ. හැබැයි එතන ඉන්න සියලු නිලධාරීන් මේක පිළිගත්තා. මේක අධිභාරයස්සේ සලකා කටයුතු කරලා නොසලකා හරින ඕන වාර්තා තියෙනවා. හැබැයි මේ වෙනකොටත් මේක අධිභාරයක ලක් වෙලා නැහැ. හැබැයි ඒ තීන්දුව නීතිගරුක නැහැ නේද? ඔබතුමගේ හෘද සාක්ෂියට එකඟව ඔබතුමිය වැදගත් වූ බුද්ධිමත් වූ ඇමතිවරයක් හැටියට මම අහන ඔබතුමියගේ ඔබතුමියගේ හෘද සාක්ෂියත් එක කියන්න මේ නීතිවරණයක් හැටියට මේක මේ රටේ තියෙන මූල්‍ය වංචාව අවභාවිත කරව පිළිබඳව වසන් කිරීම වෙනවා සාධාරණද?
ගරු මන්ත්‍රීතුමා අධිභාරයට ලක් වෙලා නැත්නම් ඒ ගැන තීන්දුවක් දෙන්න මට මේ අවස්ථාවේ හැකියාවක් නැහැ. ඒක ඒ ආයතනයෙන් ගන්න ඕන තීරණයක්. ඒ වගේම වංචාවක් වෙලා තියෙනවා නම් මේ රටේ අපරාධ නීතිය අනුව වෙනම ක්‍රියා කරන්න පුළුවන් කමක් තියෙනවා.
හොඳයි. මම ගිණුම්
කාරක සභාවට ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පැමිණිල්ලක් කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි.
ගරු වාසුදේව නානායකර මහත්මයා ගරු වාරිමාර්ග ජන සම්පදාය මහත්මයාගේ ඇසීමට
මම ආසමි.
ගරු කථානායකතුමනි, ආ එක ඔව් 2017 මැයි මාස සිදු වූ ගංවතුර හා නායාමයේ ආපදාවලින් විපතටපත් වූ රජයේ මගින් ක්‍රියාත්මක කරන ලද ජාතික ස්වාභාවික ආපදා රක්ෂණාවරණ වැඩසටහන යටතේ රක්ෂණ හිමිකම ලැබීමට සුදුසු පවුල් 115,370ක් සඳහා වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇත. මීට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉහත රක්ෂණාවරණ වැඩසටහන යටතේ හිමිකම් නොලැබූ පවුල් සඳහා අංක ආමප 18.88.809.029 දරන 2018 මැයි මාස 30 වැනි දිනැති 2017 වර්ෂයේදී ගංවතුර බලපෑමට ලක් වූ ගෘහ ඒකක සඳහා කරනු ලබන ගෙවීම් කඩිනම් කිරීම මැයින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණයට 90 වන්දි ලබා දීමට කටයුතු කරමින් පවතී. ඒකේ ඇමෙනුම තියෙනවා, අපි ඒක සභාගත කරනවා. ආ දෙක, ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ ආවරණ වැඩසටහන යටතේ ස්වාභාවික ආපදාවකින් හානියට පත් නිවසකට හානිපූර්ණ මූලධර්ම යටතේ රුපියල් මිලියන 2.5ක් දක්වා රක්ෂණ වන්දි ලබා දිය හැකිය. හානියට පත් නිවාස හිමි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් විසින් පත්කරන ලද තාක්ෂණික නිලධාරියෙකුද ඇතුළත් කමිටුවක් මගින් නිවාස හානි තක්සේරු කර අදාළ නිර්දේශ ජාතික රක්ෂණ භාර අරමුදල වෙත යොමු කරයි. ජාතික රක්ෂණ භාර අරමුදල මගින් හානිපූර්ණ මූලධර්ම යටතේ රක්ෂණ හිමිකම් ගෙවීමට කටයුතු කරයි. ඒ අනුව 2016 වර්ෂයේ ගංවතුර හේතුවෙන් නිවාස හානි වූ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 20,304ක් සඳහා රක්ෂණ මුදල් වන්දි ගෙවා ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගෙවා ඇති ආකාරය ඇමුණුම 4 මගින් තිබෙනවා එක සභාගත කරනවා. ආ 3, 2016 මැයි හා 2017 මැයි මාසවල සිදු වූ ගංවතුර හා නායාම් හේතුවෙන් හානියට පත් නිවාස හා ජාතික ස්වාභාවික ආපදා රක්ෂණාවරණ වැඩසටහන යටතේ වන්දි මුදල් ලබා දී ඇත. 2016 වර්ෂයේ රක්ෂණ හිමිකම් ලැබූ 70,011කටද 2017 වර්ෂයේ රක්ෂණ හිමිකම් ලැබූ 115,370ක් සඳහාද රක්ෂණ මන්දි මුදල් ලබා දී ඇත. කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වන්දි මුදල් නොලැබුණු බවට අභියාචනා ඉදිරිපත් වී ඇත. එම අභියාචනා පිළිබඳ පරීක්ෂා කර බලා රක්ෂණ ප්‍රතිපාලන ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් තවදුරටත් හඳුනාගෙන වන්දි ගෙවීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. ආ 4, 2016 මැයි මාසයේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වයන් සඳහා පවුල් 70,011කටද 2017 මැයි මාසයේ ඇති වූ ගංවතුර හා නායාමයේ ආපදා තත්ත්වය සඳහා පවුල් 115,370කටද වන්දි මුදල් ලබා දී ඇත. ඒ පිළිබඳව ඇමනුම 5 හා 6 විස්තර තිබෙනවා, ඒක සභාගත කරනවා. ආ 5, 2016 වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 200කටද 2017 වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 115කටද රක්ෂණ මුදල් ගෙවා ඇත. ඒ පිළිබඳ විස්තර ඇමනුම 4 මගින් දක්වා තිබෙනවා, සභාගත කරනවා. ආ පැන නොනගී
මේ ඇමනුම් වල මේ කියන විස්තර සියල්ලක්ම අඩංගු වෙන නිසා මට ඒවා පරීක්ෂා නොකර ඔබතුමාගෙන් හෝ අදාළ ඇමතිවරයාගෙන් අතුරු ප්‍රශ්න ඇසිය නොහැකි. ඒ නිසා මට මේ ප්‍රශ්නය පදනම් කරගෙන ලැබුණු උත්තරයට ආනුෂංගිකව තවත් කරුණු මතු කිරීමට අවශ්‍ය වුවොත් ඒ සඳහා ඔබතුමාගේ ඇමතිවරයාට අපට ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්නේ කියලා ඉල්ලා හිටනවා. එක දෙවැනි කාරණය, මා මෙසේ මේ ප්‍රශ්නය අහන්න යෙදුනේ 2017 ජූනි 11 වැනි දින රාවය පත්‍රයේ පළමු ලිපියක් නිසායි. ඒ ලිපියේ සඳහන් වූ කරුණු අනුව මේ කියන විදියට මේ වන්දි ගෙවීම් කරලා නැහැ. යම් යම් පුද්ගලයන් හානියට පත් වූ, නිවාස හානියට පත් වූ පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ පින්තූර සමග ඔවුන්ගේ ප්‍රකාශන් දාලා තියෙනවා. මට ඒ පුවත්පත අදාළ ඇමතිතුමා වෙත යවලා එතුමාගෙන් තවදුර ඒ පුවත්පතේ තියෙන කරුණු ගැන එතුමාගේ අදහස් දැක්වීමක් ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඇමුණුම් ටික කියවා බලා පසුව මගේ ළඟ විමසීම කර.
බොහොම ස්තුතියි ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි. මන්තුමා මේක මේ කොට්ටාස වශයෙන් නැතුව කලාප වශයෙන් උත්තරේ දෙන්නද ගොඩක් තියෙනවා.
මම කතා. කමන්නේ මේ ඇමතුමා කමන්නේ.
රුණෑගල කලාපේ 4313යි. ඉබ්බාගමුව කලාපේ 2472යි. ගිරුල්ල කලාපේ 3126යි. කුලියාපිටියේ කලාපේ 3391යි. මහව කලාපේ 3472යි. නිකවරටිය 2842යි. හලාවත 3752යි. පුත්තලම 4232යි. මුළු එකතුව 27600යි. දෙක රුපියල් මිලියන 197.69යි. 2015. 2016 රුපියල් මිලියන 199.66යි. 2017 රුපියල් මිලියන 219.75යි. මුළු එකතුව රුපියල් මිලියන 617.11යි. මධ්‍යම රජයේ පාසල් ගුරුවරුන් සඳහා 2015 රුපියල් මිලියන 59.79යි. 2016 රුපියල් මිලියන 49.3යි. 2017 රුපියල් මිලියන 72යි. මුළු එකතුව රුපියල් මිලියන 181.1යි. 3 ඒකත් මම කියන්නම් එකතුව ගොඩාක් තියන් තියෙන ඉඳ 2015 1667යි. 2016 1729යි. 2017 1981යි. මුළු එකතුව 5377යි. 4 2015 එකතුව 1578යි. මේ වෙන්වෙන් වශයෙන් ඔබතුමාට මම දෙන්නම් මේක. 2016 1471යි. 2017 1890යි. එකතුව 4939යි. 5 ඔව් 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වායි වයඹ පළාතේ ජාතික පාසල්වල ආපදා නැයි ඉල්ලුම් කළ ගුරුවරුන් අතරින් ගෙයීමට නොහැකිව ඇත්තේ ගුරුවරුන් 77 දෙනෙකු සඳහා පමණි. එය ආපදා නැයි ඉල්ලුම් කළ ජාතික පාසල් මුළු ගුරුවරුන් සංඛ්‍යාවෙන් 5% වන අතර මහා භාණ්ඩාගාරයේ මගින් ලබා දෙන අක්මුදල් ප්‍රමාණවත් නොවීම සහ වර්ෂයේ අවසානයේදී ආපදා නැයි ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහළ යෑම නිසා මෙම තත්ත්වය ඇති වී ඇත. ඉතිරි ගුරුවරුන් 77 දෙනාටද 2018 වර්ෂයේ ප්‍රතිපාදන මගින් ආපදා නැයි ගෙවීමට පියවර ගනී. පළාත් සභා පාසල්වල ආපදා නැයි ඉල්ලුම් කළ ගුරුවරුන් අතරින් ගෙවීමට නොහැකිව ඇත්තේ ගුරුවරුන් 361ක් සඳහා පමණි. ඒ ආපදා නැයි ඉල්ලුම් කළ පළාත් පාසල් මුළු ගුරුවරුන් සංඛ්‍යාවෙන් 10%ක් පමණ වන අතර පළාත් භාණ්ඩාගාරයෙන් ලබා දෙන අක්මුදල සහ ප්‍රතිපාදන මත ඉදිරි කටයුතු සිදු කරනු ලබයි. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මේ බොහෝවින් මේ ස්තුතිවන්ත වෙනවා අපේ වයඹ පළාතේම රටේ ගරු අධ්‍යාපන ඇමතිතුමා තාමත් සවිස්ත්‍රාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව. මේ පිළිතුරෙන් පස්සේ ගරු කථානායකතුමනි, සමාජය කියන පළාත තුළ ගුරුවරුන්ට ඇති කරලා තියෙන බිය, එහෙම නැත්නම් උන් තුළ මතුවෙලා තියෙන ප්‍රශ්නේ निराකරණය වෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, මේ අවස්ථා කීපයේදී අපි කතා කළා මේ පළාත් සභාවේ රේඛ්‍ය අමාත්‍යංශයේ මේ අධ්‍යාපන ශිස්ත්‍රයේ බෙදීම වෙන් කිරීම තුළ පළාත් සභා පාසල් වලින් යන මතය සමාජයේ සමස්ත ගුරුවරුන්ට වැරදි මතයක් ගෙනියනවා. මම අධ්‍යාපන ඇමතිතුමාට යෝජනා කරනවා, එතුමන් අහනවා, එතුමත් වයඹ පළාතේ ඉන්න හින්දා වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍යංශෙත් එකතු වෙලා මෙවැනි ප්‍රශංසනීය සේවයක් මේ ගුරුවරුන්ට සිදුවෙද්දිත් ඇයි මේ ගුරුවරු අසන්තෝෂෙන් මේ කලාකාරී විදියට මේ පාසල් බොහොම දරදඬු එහෙ නැත්නම් හිතුවක්කාර විදියට පාලනය කරන්න කියන එක මම එතුමයෙන් අහනවා.
මන්තුමා මට පැහැදිලි කරනවා නම් ඒක. හිතුවක්කාර ලෙස කලාකාරී ලෙස
පළාත් ගුරුවරු ගරු මේ ඇමතිතුමනි, ඔබතුමා දන්නවා පළාත් ගුරුවරු පළාත් සභා පාසල්වල වැඩ කටයුතු කරන්නේ රජයේ දෝෂාරෝපණ ලක් කරමින්, විශේෂයෙන් වයඹ පළාතේ. ඉතින් මේ தත්ත්වය අපිට මැදිහත් වෙලා විසඳන දරුවන්ටයි අසාධාරණ සිද්ධ වෙන්නේ. දැන් මේ ගුරුවරු සමාරාස්තවල ප්‍රසිද්ධියේ රජයේ විරුද්ධව වැඩ කටයුතු කරන පළාත තුල.
ඔව්. ගරු කතානායකතුමනි මේ සමහර අවස්ථාවලදී මේ වගේ සිද්ධේවල් සිද්ධ වෙන බව අපිටත් ආරංචි ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපි දැන් අර මං හැමදාම කියන එකක් තියෙනවා ගරු කතානායකතුමනි, අපි අර විභාග තියලා විදුහල්පතිවරු 4000ක් තුන්වෙනි ශ්‍රේණියේ බඳව ගත්තා. තවත් 3000ක් විතර ඉන්නේ මේ විදුහල්පතිවරුන් වශයෙන් නෙමෙයි, එක එක තැන්වල ඉන්නේ මේ ඔවුන්ට පාසල් ලබා දීලා නැහැ, වැඩබල්ල ගුරුවරු තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම පළාත විසින් ගෙන යන පසුගිය කාලේ මේවා දේශපාලනීකරණය වෙලා තිබුණේ, ඒවා තවමත් ක්‍රියාත්මක වෙනවා වෙන්න ඇති. නැත්තම් මෙතරම් වැඩ කොටසක් ක්‍රියාත්මක කරද්දී ළඟම පාසල හොඳම පාසලෙන් බොහෝ සම්පත් දීලා තියෙද්දි, සුරක්ෂා වගේ රක්ෂණය මේ රජයෙන් දීලා තියෙද්දි, අධ්‍යාපනයට විශාල වැඩ කොටසක් කරලා තියෙද්දි, මං හිතන්නේ මේ මෙහෙම විවේචනය කරනවා නම් මං හිතන්නේ ඒක හොඳ පරමාර්ථය නෙමෙයි. ඉතින් ඒක කෝක සිතින් තමයි කරන්නේ.
දෙවෙනි ප්‍රශ්නේ
මේක මේ අපහාසයට උපහාසයට ගන්න එපා. රටේ දරුවෝ වෙනුවෙන් කරන ප්‍රශ්නයක් මේ පළාත තුළ හිටපු අධ්‍යාපන ඇමතුමා කරපු විනාශකාරී තත්ත්වය තමයි අද ඔබතුමාටත් අපටත් මේක විසඳන්න බැරිලා තියෙන. එතුමා සම්පූර්ණ පොහොට්ටුවේ දේශපාලනය කරලා පළාත විනාශ කරලා ඒ පැත්තට ගිහින් තියෙන්නේ. මේක අනිත්‍ය ඇදගෙන දඟලන්න එපා. මම ඔබතුමාට යෝජනා කරනවා පළාතේ ඔබතුමාත් මමත් නියෝජනය කරන පළාත නිසා පළාත අධ්‍යාපන ඇමතුමාත් එක්ක එකතු වෙලා රටට ආදර්ශයක් සපයන අන්දමින් මේ පළාත් පාසල් ජාතික පාසල් කියන දෙක අධ්‍යාපන ක්ෂේත්‍රයේ බෙදීමට ලක් නොකර යම්කිසි සමනය වෙන නැත්නම් පාලනය වෙන ක්‍රමවේදයකට ගෙනියන්න කියලා ඔබතුමාට යෝජනා කරනවා. මට ඒකට පිළිතුරු ඔබතුමා කැමති නම් දෙන්න, නැතත් කමක් නැහැ.
ඒ මන්තුවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි
මගේ ඇසීමට.
ගරු කතානායකතුමනි
රාජ්‍ය මැතිතුමා ඔකේ.
එක 25යි ස්ථාන නාමාවලිය ඇමනුමේ දක්වලා තියෙනවා. 2, 3 අංක 2 ඇමනුමේ දක්වා තියෙනවා. ටිකක් දීර්ඝයි, 25ක් තියෙනවා. දැන් මේ ස්ථාන නාමාවලිය ගත්තොතින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගත් 25ක් තියෙනවා. ඒ 25ේ නාමාවලිය අමුණලා තියෙනවා. කැණීම් නොකරන ලද හෙත් හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානත් හඳුනාගෙන තියෙනවා. ඒවැ හඳුනාගෙන තියෙනවා ඔව් උත්තරේ. ඒවැත් ඇමුණුමක් තියෙනවා. ඒකත් ලොකු දිග ලයිස්තුවක් තියෙන්නේ. ඊළඟට පුරාවිද්‍යාත්මක වටිනාකම මත රජමහා විහාර 4ක් තියෙනවා. ඒකෙත් මෙතන ලයිස්තුවේ තියෙනවා නම් 4. ඊළඟට වෙන් කරන ලද ප්‍රතිපාදන 2018 වර්ෂය සඳහා වාස්තු විද්‍යා සංරක්ෂණයට ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. නඩත්තු කටයුතු වෙනුවෙන් යම් මුදලක් වෙන් වෙලා තියෙනවා. විශේෂයෙන් ඒ මම්පෙත් සකස් කිරීමට හා ඒ ස්ථාන අතර වැලි ඇතිරීමටත්, ඒ වගේම මාර්ග සංඥා පෝරු සැකසීමටත් තමයි ඒ අරෙන්න ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ කියලායි තියෙන්නේ.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ ගරු කතානායකතුමා දන්නවා, ඔබතුමා මේ මෑත කාලේ අම්පාර දිස්ත්‍රික්කෙත් ගියත් නිසාත් ඓතිහාසික වශයෙන් වැදගත් වෙන පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් තිබෙන ඓතිහාසික භූමියක්. අපි දන්නවා මේ වෙනකොට පහුගිය මාධ්‍යවල වාර්තා වුණා, මේක කීප වතාවක් රටේ මාධ්‍යවල පළ වුණා. විශේෂයෙන්ම මේ වෙලාවේ විෂය භාර අමාත්‍යවරයා සිටියා නම් හොඳයි කියන එකයි මගේ විශ්වාසය. නමුත් ඔබතුමාට උත්තරයක් දිය හැකි වෙයි ඇයි කියලා විශ්වාස කරන්නේ. අපි දන්නවා ගරු කතානායකතුමනි, අම්පාර සමන්තුරේ වලතා පිටිය පුරාවිද්‍යා ස්ථානය ආක්‍රමණයක් වුණා. ඒ වගේම ඒ පූජා භූමිය විනාශයට ලක් වෙලා තිබෙනවා ඒ පුරාවිද්‍යා ස්ථාන. ඒ වගේම මේ පිළිබඳ ලිපි පළ වුණා. ඒ වගේම අම්පාර මාණික්කා මඩුව දීගවාපිය ස්ථානයත් එවැනි ඒ පූජා භූමිය සහ ඒ උරුමයන් පුරාවිද්‍යා උරුමයන් තර්ජනට ලක් වෙලා තිබෙන්නේ විටින් විට එහි පුරාවිද්‍යා විනාශයන් සිදු වී තිබෙනවා. ඒක සංවිධානාත්මක සිදුවෙන දෙයක් කතානායකතුමනි. අනික් කාරණාව ඔබතුමාට උත්තර දුන්නා අම්පාර පදියතලාවට ආසන්න. පදියතලාවට ආසන්න මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියා මඩුව හා මංගලගම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන පහුගිය මාධ්‍යවලින් වාර්තා වුණා විනාශ වෙලා තිබෙනවා ඒ පුරාවිද්‍යා භූමි. ඒ විතරක් නෙමෙයි පහුගිය දාක මුහුදු මහ විහාරයේ ඓතිහාසික මුහුදු මහ විහාරයේ ඉතිහාසයේ අක්කර 700ක් තිබුණු ඉඩමෙන් 697ක්ම ඒ පුරාවිද්‍යා ඒ භූමිය ඒ ඓතිහාසික රජමහ විහාරයට මුහුදු මහ විහාරයට අහිමි වෙලා තියෙනවා කියලා මාධ්‍යවල වාර්තා වුණා. ඒ කියන්නේ අක්කර 3ක් වැනි ප්‍රමාණයකට සීමා වෙන තරමට ඒ මුහුදු මහ විහාරයේ ඓතිහාසික පුරාවිද්‍යා උරුමය මේ රටට නැති වෙමින් තිබෙන්නේ. ඒ නිසා මම අහන්න කැමැති මේ විදිහට අම්පාර ගත්තත් මඩකලපුව නැගෙනහිර පළාතේ පෞගේ කාලේ විශේෂයෙන් අරිසිමලේ ආරණ්‍ය සේනාසනේ කතානායකතුමා දන්නෝ මේ වෙනකොටත් ප්‍රකාශන බලපත්‍ර ඔප්පු හදලා තිබෙන්නේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනේට. ඒ විතරක් නෙමෙයි නැදුන් කණිවල ඒ ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් ඉතා සංවිධානාත්මකව පුරාවිද්‍යා ස්ථාන නැති වෙමින් තිබෙනවා මුලතිව් ප්‍රදේශවල. ඒ විතරක් නෙමෙයි මේ ආදි වශයෙන් තිබෙනවා. මම අහන්නේ මේ පිළිබඳව තමුන්නාසලා මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළ හැකිද මේ පාර්ලිමේන්තුව අම්පාර විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ මේ කාරණාව මම නම් කරලම සඳහන් කරපු ස්ථාන පිළිබඳව ඔබතුමාට විශේෂ අමාත්‍යවර නැති වුණත් මේකට පිළිතුරක් දිය හැකිද?
ගරු කතානායකතුමනි, මම ඉල්ලා හිටනවා අපේ අකිල විරාජ් කාර්ය වසම් ඇමතුමාගෙන් ඒකට පිළිතුර. එතුමා සංස්කෘතික අමාත්‍යවරයාට දී
දුන්නා. ගරු කතානායකතුමනි, මේ ඔබතුමාගේ අවසරයේ පිට මේ පුරාවිද්‍යා ස්ථාන ඇත්ත වශයෙන්ම යුද්ධය 2009 අවසන් වුණත් 2015 වෙනකන් යුද්ධය අවසන් වෙලා ඒ ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ගොඩක් ස්ථාන විනාශ වුණ නිසා අපි තීරණය කරන ලැබුවා විශේෂයෙන්ම ඒවා බලාගන්න මේ පුරාවිද්‍යා සේවකයෝ හිටියේ නැහැ. ඒ වගේම මේ ආරක්ෂක නියාමකරුවන් හිටියේ නැහැ. අපි ඒ ප්‍රදේශවලින්ම 250කට 300කට වැඩි ප්‍රමාණයක් ඒ දෙමළ ඒ ප්‍රදේශවලම අය බාර මේ බඳවගෙන මේ වෙනකොට ඒ තැන්වල ස්ථානගත කරලා තියෙනවා ගොඩක් ප්‍රදේශවල. ඒ වගේම සංරක්ෂණ කටයුතු වලට සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කරලා තියෙනවා ඒ ප්‍රදේශවල වෙනදාට වැඩිය. මං හිතන්නේ කරු ඇමතුමා හිටියා නම් ඒක මේ ඩීටේල් කරලම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ දැන් ඒ தත්ත්වය වෙනස් වෙමින් තියෙන්නේ මේ පසුගිය කාලේ ගත ක්‍රියාමාර්ග නිසා.
ඔබතුමනි, මට දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙවෙනි ප්‍රශ්නය අන්න
ඕ. දෙවෙනි කාරණාව තමයි ඔබතුමා මේ කාරණාවට මැදිහත් වෙච්ච එක හොඳයි. ඔබතුමා උත්තරයක් දෙන්න කලින් මේ විශේෂ බාරව ඔබතුමාට තිබුණ නිසා දැන් ඔබතුමා කියපු ආකාරයට එවැනි ඒ ප්‍රදේශවලින්ම නිලධාරීන් බඳව ගත්තා නම් දැන් මේ ගිය සතියේ වෙනකොට සති දෙකකට කලින් මුහුදු මහ විහාරයේ ඓතිහාසික නැවත උරුමයකට විනාශයකට ලක් වෙලා තිබෙනවා මේ ගිය සති දෙකකට ආසන්න. එතකොට මුහුදු මහ විහාරය කියන්නේ මොන රජයක් ආවත් මේ රජයේද කවුද රජය, කවුද දේශපාලඥයද, කවුද ආණ්ඩුවද කියන කාරණාව වැදගත් නැහැ. හැබැයි ඒක ඓතිහාසික උරුමයක්. ඒ උරුමය රැකගන්න බැහැ කියන්නේ අපි ලැජ්ජා විය යුතුයි. ඒ නිසා මම අහන්නේ ඒකට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න.
හොඳයි ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි, මේ සති දෙකක් සම්බන්ධයෙන් නම් මම දන්නේ නැහැ. විශේෂභාරය අතර මම නෙමෙයි. නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා විදිහට ගරු අග්‍රාමාත්‍යතුමා අපිට උපදෙස් දීලා තිබුණා ඒ කාලේ සියලුම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරන්න, ආරක්ෂා කරන්න. ඒ නිසා මහා විහාරේ කටයුතු පටන් ගත්තා. ඔය ඔබතුමාලා දකින්න ඇති රුවන්වැලි මහා සෑයේ වැලි අතුරුනේ, ඒ වගේම දීඝවාපිය කඩාවැටීම ලක් වෙලා ඒවා පවා දැන් නැවත සංරක්ෂණය කරන්න උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා මේ සති දෙකේ වෙච්ච දෙක නම් මම දන්නේ නැහැ. ඒක අපේ නියෝජ මේ ඇමතුමා ඉන්න වෙලාවක ඔබතුමා ඇහුවොත් කියයි. නමුත් පොදුවේ ගත්තොත් පසුගිය කාලයට සාපේක්ෂව විශාල පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රමාණය සංරක්ෂණය කරන්න, ආරක්ෂා කරන්න, නැවත මේ නගා සිටවන්න මේ මුදල් ප්‍රතිපාදනය වෙන් කරලා තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ. ඒ විතරක් නෙමෙයි, ඒ ප්‍රදේශවල තිබුණ මේ විහාරස්ථානවලට ඇත්තටම ස්වාමින් වහන්සේ කෙනෙක්වත් ඉන්න ඇති තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒ සමහර නැගිනහිර වගේ ප්‍රදේශවලට ඒ ස්ථානවලටත් අපි අර වෙනම වැටුපක් හදන්නේ ස්වාමින් වහන්සේලාට දාන්නේ නොලැබෙන නිසා අර පුරාවිද්‍යා සේවක මට්ටමින් මේ වැටුප හදලා ඒ ස්ථානවල ස්වාමින් වහන්සේලා ස්ථානගත කරන්න ඕනි කියලා තීන්දුව తీරනේ ගන්න ලැබුවා.
හොඳයි, මම ස්තුතියි. මුචා වෙලාවත් තියෙද්දි ජන හුඟක් අපි විනාඩි 43. හා හොඳයි.
එතුමා අහපු ප්‍රශ්නයට අම්පාරේ ගරු කතානායකතුමායි සම්මන්තුරේ ඇත්තටම ඒ ප්‍රදේශය අපි ඒ ප්‍රදේශය මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලකුණු කරලා තිබුණේ නෑ. එතකොට ඒ සිද්ධියෙන් පස්සේ අපි ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි අයත් කරගෙන ඉවර වෙලා ඒ පුද්ගලයොම්ව ඉවත් කරා. එතකොට ඒ වගේම ඔබ කිව්ව ඊළඟට ඔය වලතපිටිය ප්‍රදේශයේ වලතපිටිය නෙවෙයි මේ දීකවාපිය මාණික්කමඩුව ප්‍රදේශයේ එතනත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ ස්ථානය අපි අරගෙන ඉවර වෙලා එතන චෛත්‍යයක් හදන්න ඇත්ත වශයෙන්ම කියනවනම් එතන ස්වාමින් වහන්සේ කෙනෙක්ට එතන ඒ බුදු පිළිමයක් තියන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් අද ඒ බුදු පිළිමෙත් තියලා හරි එතන ඒ වැඩ කටයුතුත් කරගෙන යනවා. එතකොට ඒ ඉඩමත් අපි දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මුහුදු විහාරය ගත්තොත් එහෙම මුහුදු විහාරේ ප්‍රශ්නේ මේක අද ඊයාපු ප්‍රශ්නයක් නෙවෙයි. දිගටම සමහර පොඩි පොඩි ප්‍රශ්න එනවා. නමුත් අපි මේ ජාතින් අතර ප්‍රශ්නත් ඇති කරගන්නේ නැතුව අපි මේ හැම පුරාවිද්‍යා ස්ථානයක්ම අපි ආරක්ෂා කරගෙන ඒවා සංරක්ෂණය කරනවායි කියන එක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ. දීඝවාපියත් අපි විශාල වැඩපිළිවෙලක් කරනවා සංරක්ෂණය කරන්න. ඒ හැම වැඩපිළිවෙලක්ම පහුගිය රජයට වඩා ඉතාමත්ම හොඳින් ඉදිරියට කරගෙන යනවායි කියන එක විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ.